ඔස්ට්‍රලියානු සෞඛ්‍ය දිනදර්ශනයේ විවිධාකාරයේ වැදගත් මාස සති එවැගේම දින නම් කරලා තියෙනවා විවිධාකාරයේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන්. මේ ගෙවිගෙන යන පෙබරවාරි මාසයේ නම් කරලා තියෙන ජාතික වශයෙන් ඔස්ට්‍රේලියාවේ ඩිම්බකෝෂ පිළිබඳ දැනුවත් කිරීමේ මාසය විදිහට. එනිසාම අපි මේ මොහොතේදී කල්පනා කරා SBS සිංහල වැඩසටහනෙන් ඩිම්බකෝෂ පිළිකා පිළිබඳව කතා බහ කරන්නට. මේ සඳහා අපි සම්බන්ධ කරගන්නවා ඔස්ට්‍රේලියාවේ ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මියව. අයිබෝන් සුබෝදසනක් වෛතුමිනි.
සුබෝදසනක් මදුර.
හොඳයි, සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු වෛතුමිනි, මේ මොකද්ද මේ ඩිම්බකෝෂ පිළිකා කියන්නේ කියලා.
මදුර, ඩිම්බකෝෂ වල පිළිකා කියන්නේ මේ තියෙන සමහර සෛල අසාමාන්‍ය ලෙස බෙදීම නිසා හටගන රෝගී තත්ත්වයක්. ඉතින් ඔබ හැමෝම දන්නේ විදිහට ඩිම්බකෝෂ කියන්නේ මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ මේ ගර්භාෂයට යාබද පිටලා තියෙන කුඩා රවුම් අවයව දෙකක්. මේකේ තියෙන ජර්ම් සෙල්ස් කියන විශේෂ සෛල බෙදීමෙන් තමයි ඩිම්බ නිෂ්පාදනය කරන්නේ. මේ බෙදීමේදී ඇති වෙන ප්‍රශ්න නිසා, අසාමාන්‍ය විදිහට වෙන බෙදීම නිසා තමයි මේ ප්‍රශ්නය හටගන්නේ. දැන් අපි ඩිම්බකෝෂ පිළිකා හතර ජාතියක් හොයාගෙන තියෙනවා මේ දක්මේ වෙනකොට. එපිටීරියල් සෙල් කැන්සර් කියලා එකක් කියන පිට 90%ක්ම ඉතුරු ඒවා ජර්ම් සෙල් ටියුමර්ස්, සෙක්ස් කෝඩ් ටියුමර්ස් කියලා පිට පහ ගානේ. ඒ දෙක හොඳටම මේ ප්‍රතිකාර වලට රෙස්පොන්ඩ් කරනවා. හොඳ දේ කියන්නේ මේක සුව කිරීමෙන් පස්සේ සාමාන්‍ය විදිහට දරුවන් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා.
ඔව්, මෙහි රෝග ලක්ෂණ පිළිබඳව අපි අවධානය යොමු කළොත්.
ඔව්, මේ පිළිකාවේ රෝග ලක්ෂණ ඇත්තටම හුඟක් වෙලාවට හොයාගන්න ලේසි නැහැ. පිළිකා වර්ධනය වෙනකම්ම රෝග ලක්ෂණ හරිම අඩුයි දකින්න ලැබෙනවා. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. නමුත් ඔබට මේ පහත කියන ලක්ෂණ ඔබට තිබෙනවා නම් ටිකක් සැලකිලිමත් වුණා නම් හොඳයි. ඒ කියන්නේ බඩේ සහ යටිබඩේ කැක්කුම, කියන්නේ මාසයකට වැඩිය මේ තියෙන රෝග ලක්ෂණ තියෙනවා නම් තමයි ඔබ ටිකක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. බඩේ කැක්කුම, බඩේ පිටුන ස්වභාවය සහ බඩ එන්න විශාල වෙන ගතියක් දැනෙනවා නම්, නිතර මුත්‍ර කිරීමට තියෙන අවශ්‍යතාවය සහ ඉතා අඩු ආහාර ප්‍රමාණයකින් පවා ඔබගේ උදරය පිරෙන ස්වභාවයක් තියෙනවා නම් සහ අපහැදිලි විදිහට ශරීරයේ බර අඩු වෙනවා නම්, ඊළඟට ආර්ථවය අක්‍රමවත් වෙනවා නම් සහ ආර්ථව හරණයෙන් පස්සේ කියන්නේ මෙනපෝස් වෙච්ච කෙනෙකුට තවමත් හෘදරේ පිටවීමක් වෙනවා නම් ඒ වගේ ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන්න ඕන. සමහර අයට කොන්ද කැක්කුම එන්න පුළුවන්. සමහර අයට වමනෙට එන ගතිය, අපි නෝසියා කියලා කියන්නේ ඒක හුඟක් වෙලාවට දැනෙනවා සහ අධික ලෙස මහන්සිය. ඊට අමතරව සංසර්ගයේදී ඇතිවන වේදනාව. මේ වැඩි කරුණු කීපයක් තියෙනවා. ඉතින් මේවා සමහරලාට පිළිකාවක් නොවෙන්නත් පුළුවන්. නමුත් මේ වැඩි කීපයක් තියෙනවා නම් මාසයක් විතර ඇතුළත ඔබගේ දොස්තර මහත්තයා හම්බෙලා කතා කරන එක වටිනවා.
හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ ඩිම්බකෝෂ පිළිකා සඳහා බලපාන හේතු කාරණා මොනවද?
සමහර ඕවරියන් කැන්සර්ස් වලට හේතු හොඳටම පැහැදිලි නැහැ. නමුත් සාමාන්‍ය විදිහට ගත්තොත් අවුරුදු 50ට වඩා වැඩි අයගේ අවදානම වැඩි. ඒ වගේම මෙනපෝස් වෙච්ච අයටත් වැඩි. ඒ වුණාට ඔක්කොම ඒජ් ගෲප්ස් වලට මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රජනන අවධියේ නැට පවා මේක ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕල් ඒජ් ගෲප්ස් වලට එනවා. ඊළඟට ජාන වලින් එනවා පවුලෙන් එන ඉන්හෙරිටන්ස් එක, කියන්නේ ජාන හරහා එන ඕවරින් කැන්සර්ස් තියෙනවා. ඒක ඇත්තටම 15%ක්ම බලපානවා ඕවරින් කැන්සර් හේතු වෙන්න. මේක තියෙනවා ජානයක් BRCA1 and BRCA2 කියලා. මේවා නරක ජාන. මේවා තියෙනකොට මේවා හොයාගන්න ටෙස්ට් කරන්න පුළුවන්. මේවා තියෙන අයගේ වැඩිපුර තියෙනවා රිස්ක් එකක් ඕවරින් කැන්සර් හැදෙන්න. ඉතින් පවුලේ එකම පැත්තේ දෙන්නෙකුට වඩා වැඩිපුර හැදිලා තිනවා නම් එකම පැත්තේ ඒගොල්ලන් ටෙස්ට් කරනවා මේ ජානෙට. ඒක නිසා පවුලෙන් එන ජාන අවදානම තියෙනවා. ඊළඟට මේ දරුවන් කවදාවත් ලැබෙච්ච නැති, කවදාවත් උපත් පාලන ප්‍රති පාවිච්චි නොකරපු අවුරුදු 30ට පස්සේ ළමයි හම්බෙච්ච අයටත් ටිකක් අවධානමක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ ඕවරීස් ටිකටම වැඩ කරපු නිසා. මොකද ප්‍රෙග්නන්සි එකක් වෙනකොට ඕවරීස් වැඩ කරන්නේ නැතුව ඒවට රෙස්ට් එකක් හම්බ වෙනවා. ප්‍රෙග්නන්සි එකක් ලැබෙන එක හොඳයි. නමුත් ටිකටම ඒ ඕවුලේෂන් එක වෙන නිසා ඒගොල්ලන්ගේ අවධානම වැඩි. ඊළඟට මේ සමහර මේ දුම්පානය කරන අය, වැඩිපුර මහත අය, ඕවර්වේට් අය, ඒගොල්ලන්ට මේ තියෙනවා ලොකු අවදානමක්. ඊළඟට කලින් ආර්ථවය වෙච්ච අවුරුදු 12ට කලින් ආර්ථවය වෙච්ච අයට සහ ඒ කියන්නේ ඒර්ලි පියුබර්ටි සහ අවුරුදු 50ත් පහු වෙලා ආර්ථව හරණය වෙච්ච අයටත් මේ රිස්ක් එක වැඩි. මොකද ඒගොල්ලන්ට ගොඩක් කාලෙ ඒගොල්ලන්ගේ ජීවිතේ ඔය ඕවිලේෂන් එක වෙන නිසා.
මේ ගෙවිගෙන යන පෙබ්‍රවාරි මාසයේ ඔස්ට්‍රේලියාව තුළ නම් කරලා තියෙන්නේ ඩිම්බ කෝෂ පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික මාසය විදිහටයි. ඒ නිසාම අපි මේ මොහොතේදී කතාබහ කරමින් සිටින්නේ ඩිම්බ කෝෂ පිළිකා පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මියත් සමග. වෛද්‍යතුමනි, දැන් ඊළඟට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි විශේෂම කාන්තාවන්ට මේ කොහොමද මේ ඩිම්බ කෝෂ පිළිකා හඳුනාගන්නේ කියලා.
රෝග නිර්ණය කරන්න ඇත්තටම රුධිර පරීක්ෂණ සහ ස්කෑන් කියන දෙවර්ගයේම අවශ්‍ය වෙනවා. නමුත් තවම අර ස්ක්‍රීනින් ටෙස්ට් කියන එකක් හොයාගෙන නැහැ. ස්ක්‍රීනින් ටෙස්ට් එකක් කියන්නේ හොඳ සෞඛ්‍යයෙන් පසු වෙන පුද්ගලයෙකුට යම් අසනීපයක් හැදෙන්න කලින් යම් කිසි ටෙස්ට් එකක් කරලා ඒ අසනීප හොයාගැනීමේ හැකියාවක් තියෙන ටෙස්ට් එකකට. උදාහරණයක් විදිහට කියනවා නම් බ්‍රෙස්ට් කැන්සර් හැදෙනවද නැද්ද කියලා කලින් අවුරුදු 50කට වැඩි අයට මේ රටේ තියෙන මැමෝග්‍රෑම් කරන්න හැම අවුරුදු දෙකකට සැරයක්. නමුත් ඕවරින් කැන්සර් හොයන්න එහෙම ටෙස්ට් එකක් හොයාගෙන නැහැ කලින් හොයාගන්න. නමුත් ඔබට අර කලින් කියපු රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබට පුළුවන් වෛද්‍යවරයා හම්බ වෙලා මේක කිව්වම ඔබගේ මේ උදරය පරීක්ෂාවට ලක් කරනවා. ඊට පස්සේ බ්ලඩ් ටෙස්ට් කරනවා CA125 කියලා හඳුනන රුධිර පරීක්ෂණ. ඊට පස්සේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කරනවා, CT MRI වගේ ඒවා කරලා ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන්.
සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් අපි දැනගන්නට කැමති ඔබතුමෙකින් අවසාන වශයෙන් මේ ඩිම්බ කෝෂ පිළිකා සුවපත් කිරීමට හෝ වැළකී සිටීමට හැකියාවක් තිබෙනවාද කියලා?
ඔව්, මදුර මේක දැන් අර විදිහට මේ රෝග නිර්ණය කරාන් පස්සේ මේකට ප්‍රතිකාර ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කියනවා නම් සැත්කම, අනිත් එක බෙහෙත් කීමතෙරපි. දැන් මේ ප්‍රතිකාර ක්‍රම දෙක කතා කරන්න කලින් මම කැමති යමක් කියන්න. ඒ මොකද ඔබට පිළිකාව ඩයග්නොස් කරලා තියෙනවා නම් ඔබට මානසිකව සෑහෙන ලොකු කනගාටුවක්, බයක් සහ අවනිශ්චිත බවක් දැනේවි. ඇයි ඔබට මේක වුණේ කියලා හිතේවි. නමුත් මෙන්න මානසික ආතතිය අඩු කරන්න කැන්සර් කවුන්සිල් එක මේ වගේ දේවල් යෝජනා කරලා තිනවා මේ ඒ පේෂන්ට්ලට. එකක් තමයි මේ ප්‍රශ්නය බෙදා හදාගන්න තමන්ගේ හිතවත්ම පවුලේ අයට කියන්න, සපෝට් එක බිල්ඩ් අප් කරගන්න. ඒකේ මානසික අත් අඩු වෙනවා. උදාහරණයක් විදිහට පවුලේ දොස්තර මහත්තයාට, ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරුන්ට, ඔබගේ පිළිකා රෝග පාර්ශ්වයේ හෙදියට සහ සයිකොලොජිස්ට්ලට සහ ආගමික නායකයන්ට මේක ගැන කතා කරන්න පුළුවන් ඔබට. ඉතාමතරව මෙහි තියෙනවා ඕවරියන් කැන්සර් ඔස්ට්‍රේලියා කනෙක්ට් ඔන්ලයින් ෆෝරම් කියලා වෙබ්සයිට් එකක්. ඒකට ඔබට එකතු වෙලා ඔබගේ අදහස් සහ ඒ අයගේ අත්දැකීම් ෂෙයා කරගන්න පුළුවන්. ඒක නිසා ඔබේ හිතේ තියෙන ගොඩාක් මානසික අත්දැකීම් අඩු කරගන්න පුළුවන්. ඊළඟට මම කැමති ප්‍රතිකාර ක්‍රම වලට ආපහු යන්න. එතකොට ඔපරේෂන් එකක් කරලා, ඒ කියන්නේ ලැපරටොමි කියන ඔපරේෂන් එක කරලා රෝග තහවුරු කරන්න පුළුවන්. මේ ඔපරේෂන් කරන්නේ මේ ගයිනි ඔන්කොලොජිස්ට් කියලා සබ් ස්පෙෂලිස්ට් ගෲප් එකකින්. ඒ අය තමයි මේකට හුඟක්ම ට්‍රේන් වෙලා තියෙන්නේ, ඒ ડોක්ටර්ස්ලා. ඒගොල්ලෝ මේ මල්ටි ඩිසිප්ලිනරි ගෲප් කියන ඒ ටීම් එකකින් තමයි මේ ඔක්කොම මැනේජ් කරන්නේ. ඒකේ එක කොටසක් තමයි ගයිනි ඔන්කොලොජිස්ට් ස්පෙෂලිස්ට්ලා. එතකොට ඔපරේෂන් එක කරන අතරේ පොඩි බයොප්සි එකක් අරගෙන ඒක පටික පරීක්ෂාවට ඉක්මනට ලක් කරලා ඒකෙන් කියනවා නම් මේක පිළිකාවක් කියලා. ඒගොල්ලෝ ඩිම්බ කෝෂ, ෆැලෝපියන් නාල, ගර්භාෂය, ඒ වසාගෙටි ඔක්කොම අයින් කරනවා. ඊට පස්සේ ඒ පටක ඔක්කොම පරීක්ෂා කරලා කියන්න පුළුවන් කොච්චර පැතිරලා තියෙනවද කියලා. ඒකෙන් ප්‍රතිකාර ක්‍රම නිර්ණය කරන්න පුළුවන්. ඉතින් ඔබට ආර්ථවයේ තිබුණු පුද්ගලයෙක් නම් මේ සැත්කමෙන් පස්සේ ආර්ථව හරණය වෙනවා. ඒ කියන්නේ මෙනපෝස් වෙනවා. ඊළඟට ඔබ ප්‍රජනක වයසේ හිටපු කෙනෙක් නම් තමන්ගේ ඩිම්බ කලින් ෆ්‍රීස් කරලා ශරීරයෙන් පිටත ආරක්ෂා කරලා ප්‍රතිකාර අවසන් වුණාට පස්සේ නැවත ඒ ඩිම්බ සෛල පාවිච්චි කරලා දරුවෙක් හදාගන්නත් පුළුවන් වෙනවා. අනිත් ට්‍රීට්මන්ට් මෙතඩ් දෙක තමයි කීමතෙරපි. ඒ කියන්නේ බහුතරයකටම මේක අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ සැත්කම අතරතුර USH නැති පිළිකා සෛල විනාශ කරන්න තමයි මේකේ අරමුණ. මේක තීරණය කරන්නේ මෙඩිකල් ඔන්කොලොජිස්ට් කියන ස්පෙෂලිස්ට්ලා විසින්. මෙහෙදි කරන්නේ රෝගියාට එන්නත් මාර්ගයෙන් බාහිර රෝගයක් විදිහට ප්‍රතිකාර ගන්න පුළුවන්. බොහොමයක් ලෙඩ වුණත් ඉතින් සයිකල් 6ක් විතර හැම මාසයකට සැරයක්ම ගන්න වෙනවා මේ බෙහෙත්. මේව ගන්නකොට ටිකක් අමාරු කන් ඇති වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට අධික මහන්සිය, ඇඟිලිවල සහ අකුලේ ඇඟිලිවල හිරිගතිය, මාංශ පේශිවල කැක්කුම්, කටේ ඇති වෙන තුවාල, ඒ වගේ ප්‍රශ්න එනවා. ඉතින් ඒක ටික කලයි ඉතින් එක තියෙන. නමුත් නැති වෙලා යනවා. ඒ කාලෙට ඔබට මේ ගොඩක් උදව් හම්බ වෙනවා ඒ ડોක්ටර්ස් ලගෙන්. ඊට පස්සේ බ්ලඩ් ටෙස්ට් තියෙනවා, CT ස්කෑන්ස් තියෙනවා. ඒව කරමින් මේ ප්‍රතිකාරවල ගුණ අගුණ බලනවා.
අපි කතා බහ කරමින් සිටියේ ඩිම්බ කෝෂ පිළිකා පිළිබඳව. මන්ද මේ ගෙවිගිනන පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියාව තුළ නම් කරලා තියෙනවා ඩිම්බ කෝෂ පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික මාසය විදිහට. අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ ඔස්ට්‍රේලියාවේ ඩාවින් නුවර වෛද්‍යෙන් නිර්මලා ගොඩවිතාරණ මහත්මියව. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙන ඔබතුමියට මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මතුරේ. අයබෝන්.